අභිෂේක කියන්නේ මේ වයසින් අර අතිශයම මුහුකුරා නොගියත් ශාස්ත්‍රය ඇතුලේ පන්නරයක් ලැබුවු සමාජය ඇතුලේ පන්නරයක් ලැබුවු කෙනෙක් විදිහට කතා බහක් තියෙනවා.
මුගක් කට්ටියට තාම මාව මතක කොණ්ඩ දෙකක් ගොතලා ලහිරු මඩල කරපු අක්කකේ.
හදාගන්න ඕනෙම කියලා හිතෙන ගුණාංගේ මොකක්ද ওই ජීවිතය ඇතුලේ?
තියන එකක් ඒක ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ නැහැ.
දැනට අසම්පූර්ණ සම්පූර්ණ කරගන්න ඉන්න දේවල් මොනවාද?
මම කරදාවත් මගේ ජීවිතේ කන්සර්ට් එකක් කරලා තිබුණා. මට හීනයක් තිබ්බා කවදා හරි මම කරන්නේ මගේ පළවෙනි කන්සර්ට් එක. ඒකට එක්කෙනෙක් ආවත් මම සින්දු කියනවා කියලා.
සමහරෙක් සුදු ඇඳට ඇත්තටම ප්‍රභාෂ්වර චරිතයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්.
මගේ ජීවිතේ මාව රවට්ටපු, මගේ හිත රිද්දපු හැම මිනිස්සෙක්ම මම දකින්නේ ආජකෙක් විදියට. මගෙන් දෙයක් අරන් ගිය මිනිස්සෙක් විදියට. මම පොසත්. එහෙනම් මම ඒගොල්ලන් සමාව දෙනවා.
ජීවිතය ලැබෙනකොටම මිනිස්සෙක් ජීවිතේ අභිෂේකයට සූදානම් වෙනවා. මේ අභිෂේකය තමයි මිනිස්සෙකගේ ජීවිතයේ ලොකුම අරමුණ. ජීවිතේ අභිෂේක ගන්නවන එක. මේ අසුනත් වෙන් වෙන්නේ ඒ විදිහට. අසුන අභිෂේක ගන්නවන්න පුළුවන් නම් අපි ලෑස්ති ඔබට ඒ අසුන දෙන්න. අද ඉන්නේ සුහාසිනි අභිෂේකා විමලවීර. ආයිබෝන්.
ආයිබෝන්.
කොහොමද අභිෂේක මේ දවස්?
මුගක් සතුටින් ඉන්නේ. මගේ නම කාලෙකින් හරියට කිව්වම ඉදකද කවුරුද? ගොඩක් ස්තුතියි ඒකට.
ඔව් ස්තුතියි. තනිය හුරුමට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා. එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා. හැබැයි අද ලෑස්ති වෙන්න එපා, ඇස් දෙක දිහා බලාගෙන බිම බලන්න නැතු
කතා කරමු.
ඉතින් අභිෂේක කියන්නේ මේ වයසින් අර අතිශයම මුහුකුරා නොගියත් ශාස්ත්‍රය ඇතුලේ පන්නරයක් ලැබුවු සමාජය ඇතුලේ පන්නරයක් ලැබුවු කෙනෙක් විදිහට කතා බහක් තියෙනවා. ඒ නිසා තමයි අපි කතා කරන්නේ සූදානම් මුනේ ඔබත් එක්ක. ඉතින් අර කෙනෙක්ගේ ඇත්ත පැත්ත මුලින් දැනගන්න එක ලොකු දෙයක් නේ. මම ආසයි ඔබේ අධ්‍යාපනය ගැන දැනගන්න. ඒක හොඳ ප්‍රවේශයක් වේවි සලහනට.
මම මදුක මුලින්ම ඉගෙන ගත්තේ ගාල්ල ශ්‍රීහෘද කන්‍යාරාමේ. ඊට පස්සේ මට මගේ තාත්තගේ දේශපාලන පරිගැනීම ඒ වගේ ප්‍රශ්න ටිකක් එක්ක ඉස්කෝලයක් අවුරුද්දක් විතර නැති වෙනවා. ඊට පස්සේ අපිට කොළඹට එන්න වෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් ඉස්කෝලයක් හම්බෙනවා. ඒ හම්බෙන්නේ මිලාගිරිය ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයේ. ඉතින් ඒ ඉස්කෝලේ ඉගෙන ගන්නදී මට ඕන වෙනවා උසස් පෙළට සංගීතය කරන්න. මට ඕන වෙන්නේ සංගීත අංශයෙන් කථිකාචාර්යවරියක් වෙන්න. හැබැයි ඉස්කෝලේ හිටපු මං විතරයි එකම ළමයා ඒ අවුරුද්ද හිටියේ මියුසික් කරන්න. ඉතින් ඒ නිසා ඒක හරි ගියේ නැහැ. මුලින් මාස 6ක් විතර බයෝ කරලා ඊට පස්සේ ආර්ට්ස් වලට පැන්නා. හේතුව මට ඇහෙනවා බයෝ ක්ලාස් එක ඉද්දී උඩ පන්ති වල ළමයි සින්දු කියනවා. ඉතින් මට හිතුණා මේක අමාරුවෙන් මං කරන්නේ. ලේසි පාර තෝරගන්න ඕනේ මං, මට දැනෙන තැන තෝරගන්න ඕනේ කියලා. ලේසි පාරටත් වඩා මං හිතන්නේ හරියම වචනේ මට දැනෙන තැන නවතින්න ඕනේ කියලා. ඉතින් මං මේ ප්‍රින්සිපල් මැඩම් හම්බෙලා ගිහින් කියලා, අනේ මැඩම් මං මේ බයෝ කරේ, මට දැන් ආර්ට්ස් කරන්න ඕනේ. හරි පුතේ එහෙනම් පුළුවන් ද අල්ලගන්න කියලාත් ඇහුවා. මං කිව්වා ඉතින් අපි බලමු තව පොඩ්ඩක් කාලයක් තියෙනවා කියලා. මම කරේ ආර්ථික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ සිංහල භාෂාව. ඉතින් කරලා මාව කොළඹ කැම්පස් එකට තේරෙනවා කොළඹින් 27. ඊට පස්සේ මම මගේ ඒ අතරෙම මම වෛද්‍ය විද්‍යාව, ඒ කියන්නේ අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන ඉගෙන ගන්නවා. ඒ අතරේ ගුරු වෛද්‍යවරයෙක් යටතේ අවුරුදු 8ක් විතර. ඊට පස්සේ මම ප්‍රථම උපාධිය ශාස්ත්‍රවේදී උපාධිය කලාංශයෙන් ගන්නවා. ඊට පස්සේ ශාස්ත්‍රපති උපාධිය සංගීතංශයෙන් ලබා ගත්තා. ඒ වගේම චර්ම රෝග පිළිබඳ පාරම්පරික වෛද්‍යවරියක් විදිහට දැන් ගිය අවුරුද්දේ ලබා ගත්තා. ඊට අමතරව චූටි කාලේ තාත්තමාව සංගීත නිපුන් සනත් නන්දසිරිගුරුතුමා ගාවට එක්කගෙන ගියා. ඉතින් ඉස්කෝලේ ගිහින් ඉවර වෙන්න කලින් ඒ නිසා මට පුළුවන් වුණා විශාරද විභාගය ඉවර කරන්න. ඉතින් මුලින්ම හම්බෙච්ච එක තමයි සංගීත විශාරද කියන එක.
ඔබට කුසලතා පසුබිමක් රසක් තියෙනවා. ඔබේ පියා ගැන කිව්වොත් අපි කැමතියි දැනගන්න. සමහර අය දන්නේ නැහැ මේක දැනගන්න ඕනේ කියලා මට හිතුණා.
ඔව්. මම හිතන්නේ අපේ කලා ක්ෂේත්‍රය ඇතුලේ අඩුවෙන් කතා වෙච්ච චරිතයක් මගේ තාත්තා සුනිල් විමලවීර, ඒ වගේම ලොකු තාත්තා ආනන්ද සරත් විමලවීර. හැබැයි ඒගොල්ලෝ අතින් වෙච්ච දේවල් ගැන කිව්වොත් අනේ මේ එයාද මේක ලිවි කියලා අහන මට්ටමේ නිර්මාණ හුඟක් කරලා තියෙනවා. සරලවම කිව්වොත් සැලලිහිණි කෝල් ඉඳන් ආදරය පොඩි හඳ මාමේ ආදර නදිය ගලා ආදරය කරුණාවයි සොම්නසෝ සන්තාපය හමුවේ රන්වල්දුල් කර්ණින් පැසිලා කෝලන්ගේ මිහිරි සංගීතේ වගේ ගීත මේ ඒ ගීත ලිස්ට් එක කිව්වොත් මට කියන්න වෙන්නේ මුළු වැඩසටහන පුරාම SLBC එකේ චිත්‍රපටිවල ලොකු තාත්තා හදපු සින්දු. හැබැයි තාත්තට අගය කිරීමක් ලැබුණා ඔහු සරසවි සම්මාන ලාභියෙක් හිතපුරාම පිපෙන වසන්තය විදිහින් කියන ගීයට. ඉතින් නමුත් මං හිතනවා ඊට වඩා දෙයක් ලංකාවේ කලාව වෙනුවෙන් කරන්න තිබ්බ මිනිස්සු අඩු වයසින් යන්න ගියා.
ඒ වගේම තමයි දැන් ළමා නිවේදිකාවක් විදිහට ඔබ එදා හිටපු ළමා පරපුරට ඔවුන්නද වැඩි හිටියන් වුණත් තාමත් අමතක වෙන්නේ නැහැ. කොහොමද මේ ගමන පටන් ගත්තේ දා?
මම ඉස්සෙල්ලම ළමා නිවේදිකාවක් විදිහට එක්තරා නාලිකාවකට යනවා. යනකොට එතන දැන් වගේ නෙමෙයි, ඒ කාලේ ළමයි හරි ආසයි ඒ වගේ වැඩවලට. මට මතකයි ඒ ආයතනයේ ඔලු ගොඩක් තිබ්බේ, ගොඩාක් ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා. ඉතින් හරිම ලස්සන ළමයි, අර මං ඔයා කලින් කිව්වා වගේ සුදු ළමයි, ලස්සන ළමයි, බෝල බබාලා, හරි කියුට් ළමයි ඇවිල්ලා හිටියා. ඉතින් තාත්තා මාව එක්කගෙන ගියේ. මම කළුයි, මුනේ පිම්පල්ස් ගොඩක් තිබ්බ, කෙට්ටු. සාපේක්ෂව ගත්තොත් අර එහෙම ලොකු එලියක් තිබ්බ ළමෙක් නෙවෙයි. ඉතින් මං තාත්තට කිව්වා මේක හරියන්නේ නැති වෙයි, මං හිතන්නේ මාව තේරෙන්නේ නැහැ, අපි යංකෝ ගෙදර කියලා. ඉතින් කොහොම හරි මාව ඇතුළු තවත් හතර දෙනෙක්කට තේරුණා. මං හරිම ආදරෙන් මතක් කරන චන්දන රබෙල් මහත්මයා, ඒ දැසලගේ චන්දන රබෙල් මාමා, රබෙල් අංකල් කියන, එයා තමයි මාව ඉස්සෙල්ලම තෝරගත්තේ. ඉතින් ඊට පස්සේ ළමා නිවේදිකාවක් ඇතුළේ වැඩසටහන් ගණනාවක් කරා. ඊට පස්සේ නිවේදිකාවක් කියන තැන ඉන්නකොට මට තාත්තගේ හීනය අමතක වුණා. එහෙනම් තාත්තට ඕන වෙලා තිබුණේ ගායිකාවක් කරන්න. එතකොට මට තේරුණා හරි එක නාලිකාවක නිවේදකයෙක් හෝ නිවේදිකාවක් විදියට පටන් ගත්තොත් මට ගායිකාවක් වෙන්න බෑ කියලා. ඉතින් ජීවිතේ එක තැනක මම තීරණය කරනවා අර ආවස්තික පිරිවැය කොකද අතාරින්නේ කියලා. ඉතින් එහෙම හිතලා මම නිවේදිකාව අයින් කරනවා. අයින් කරලා ගායිකාවට ඉපදෙන්න දෙනවා. මම හිතනවා ඒක තමයි මගේ ජීවිතේ මම ගත්ත හරිම තීරණය කියලා. විවාහයට පස්සේ
දැන් ඒ ගත තීරණේ වෙනස් කරාට ඒ කරපු ටිකින් අද වෙනකන් වෙනස්සන නමක් අභිෂේක අභිමුලගිර තියලා දිනා මේ ළමා නිවේදක නිවේදිකාවන් අතරනේ.
ඔව්, හුඟක් කට්ටියට තාම මාව මතක කොණ්ඩ දෙකක් ගොතලා ලහිරු මඩල කරපු අක්කා
කියලා. ඔව් මතකයි. දැන් අභිෂේක දැන් කාලයක් එක දැන් ඒ දවබකව භාවිතාව එදා විදිහ නෙමෙයි අද. අද අමුතුම කල්චර් එකක් තියෙන්නේ මේ 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 ශාස්ත්‍රය ඇතුලේ. සහ මේකෙන් පිට තියෙන මතය. يعني සාමාන්‍යයෙන් දරුවෙක් එවනකොට හිතනවා ගොඩක් දේවල් දෙමව්පියෝ. සමහරවිට ඒවත් හිතන්නේ නැති. මොකක්ද මේ දකින වෙනස ඒ කාලේ සහ මේ කාලේ අතර?
ඒ කාලෙත් මේ ප්‍රශ්න ටික මේ විදිහටම තිබුණා මදක. එකම දේ දැන් සෝෂල් මීඩියා හරි පවර්ෆුල්. අපිට හොරෙන් කිඹුහුමක්වත් අරින්න බෑ. ළමෙක්ට හරි කාට හරි මොන හරි දෙයක් වුණොත් ඒක එළියට එනවා. ඉස්සර කාලෙත් මේ දේවල් ටික මේ විදිහටම වුණා. මං හිතනවා ඒ කාලට සාපේක්ෂව මේ කාලේ වැරදි වෙනවා අඩුද මන්දා කියලා. මොකද නිකන් හිතන්නකෝ, සාමාන්‍යයෙන් ටිකක් දන්න මිනිස්සෙක්ට කිසිම දෙයක් මේ කාලේ කරන්න බෑනේ එළියට පේන්න. එනේ ඒ දවස්වල මේ සෝෂල් මීඩියා මේ තරම් නැති දවස්වල මිනිස්සු මීට වඩා නිදහසෙන් හිටියා. මං හිතන්නේ කලාකාරයෝ පවා ඕන තැනක යන්න එන්න කන්න බොන්න නිදහසක් ඔවුන්ට තිබුණා. හැබැයි දැන් කියන්න ඕනේ නැහෙනේ සෝෂල් මීඩියාවල අපි මොන හරි දෙයක් කරොත් ඒක අර මේ බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. පොඩි ෆෝන් එකක් ඇතුලේ රෙකෝඩ් වෙන චූටි දෙයකින් සම්හලලාට ජීවිතයක්ම නැති වෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා වුණ තරම් තිබුණා. මම හිතන්නේ තාක්ෂණය තමයි මේකට හේතුව කියලා.
තාක්ෂණය. තීරණ තමයි ජීවිතේ තීරණය කරන්නේ. තීරණ තමයි ජීවිතේ ඔබ කළ යුතු දේ නොකළ යුතු දේ තීරණය කරන්නේ. තීරණය මත ඉඳගෙන තීරණ ගන්නවා නම් ඒ තීරණ ඔබට සාපේක්ෂව ඔබ නිවැරදි තීරණ ගන්නවා නම් ඔබට නිවැරදි විදිහට නිවැරදි පුද්ගලයෙකු විදිහට වැඩ කරන්න පුළුවන්. සමා වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ අහනවට. දැන් ඔබ කලින් කිව්වනේ මේ විවාහයට පස්සේ ගත්ත තීරණය අර ළමා නිවේදිකාව කියන භූමිකාවෙන් ඉවත් වෙන එක කියලා.
ඔව්.
ඇයි විවාහය ඒ තීරණය ගැන එච්චර උඩින්
හිතන්නේ? කොහොමද මම මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ? දැන් මම විවාහ වෙලා මේ දෙසැම්බර් මාසෙට අවුරුදු 10ක් වෙනවා. ඉතින් මම විවාහ වෙච්ච කාලේ ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා අනේ අර පොඩිලා. එතකොට මතක එතකොටත් අර මේ
අර රූපේ
දෙන්නේ මිනිස්සු. ඔව් අර යානේ. එතකොට මම 22 23 වගේ බඳින්නේ. අනේ යා මෙච්චර ලොකුද ඇයි මෙච්චර ඉක්මනට බැන්නේ කියලා. ඉතින් වටේන කට්ටියත් ඕක අහනවා, යාළුවොත් ඕක අහනවා, මගේ මුළු කැම්පස් එකේම මම තමයි ඉස්සෙල්ලම විවාහ වෙන්නේ. ඉතින් ඒ මදිවට ඊළඟ අවුරුද්දේ මට බබෙකුත් හම් වෙනවා. ඉතින් බබා හම්බුනහම අහන්න ගත්තා, අයියෝ ඇයි ඔච්චර ඉක්මනට බබෙක් හදාගත්තේ, ඔයාගේ ජීවිතේ හැමමනේ මේ වාගේ හොඳම කාලෙනේ ගෙවෙන්නේ කියලා. ඉතින් ඔය ඔහොම අහනකොට අහනකොට දැන් මං කිව්වේ අර මේ ඔළුව වෙනස් කරන්න පුළුවන්. අහනකොට අහනකොට මටත් හිතුණා මං ඇත්තට බැඳ කලින් වැඩිද, ඇත්තට මං බබෙක් හැදුවා කලින් වැඩිද කියලා වගේ. හැබැයි දැන් අවුරුදු 10ක ආපස්සට ජීවිතේ හැරිලා බලද්දි දැන් මම මගේ ජීවිතේ අවුරුදු 8ක දුවෙක් ඉන්න, මගේ ජීවිතේ බර ගොඩාක් ඉවර කරගත්ත ගැහැණියක්. ඒ කියන්නේ දැන් මම දැන් මඳින්න හිටියානම් මේ ප්‍රශ්නෙත් සාපේක්ෂයි. මම මේ කතාව කියන්නේ මට අදාළව පමණයි. විවාහ වීම හෝ නොවීම තමන්ගේ අතේ තියෙන දෙයක්. දරුවන් හැදීම, සමහරවිට දරුවන් හදන්න නැතුව සතුටින් ඉන්න අය වුණ තරම් ඉන්නවා. මම මේ කියන්නේ මගේ කතාව. ඉතින් මට හිතනවා මං දැන් විවාහ වුණොත් අවුරුදු 8ක බබෙක් හම්බෙන්න මට අවුරුදු තව 8ක් යනවා. ඒ වයසේ ළමයෙක් ඉන්න මං හිතනවා මං චුට්ට චුට්ට බැඳීම් වලින් නිදහස් වෙන ලං වෙමින් ඉන්නවා කියලා. සහ මං හිතනවා මට ලොකු කාලයක් තියෙනවා දැන් මගේ වැඩ කරගන්න. මුල් කාලේ චුට්ටක් අවුරුදු 3ක් විතර ඇත්තරම බබා හින්දා මට ඉන්න වුණා කිසිම වැඩකට යන්න නැතුව. හැබැයි මට ඒක ගැන චූටි පසුතැවීමක්වත් නැහැ. යෝජිත විවාහයක්. ඉතින් අවුරුදු 10ක් විතර ගියා ඇත්තරම මේ මිනිස්යාගේ ඇතුළේ ඉන්නේ කවුද කියලා තේරුම් ගන්න, සහ මගේ ඇතුළේ ඉන්නේ කවුද කියලා මටම තේරුම් ගන්න. ඉතින් මං හිතනවා මං අද යම් තැනක ඉන්නවා නම් ඒ තැනට තාත්තා නැති වෙනවා 2016. තාත්තා මාව පරිස්සම් කරා වගේම මාව සැක කරන, මාව විශ්වාස කරන, මාව පරිස්සම් කරන හස්බන්ඩ් කෙනෙක් හිටපු නිසා තමයි අද මම මේ විදියට ඉන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය නිදහසක් නොදී අවශ්‍ය නිදහස දීලා, නිර්මාණ කරන්න අවශ්‍ය නිදහස දීලා මාව බලාගන්න හොඳ මහත්තයෙක් ඉන්නවා.
නිදහස භුක්ති විඳින එක තමයි වැදගත්ම දේ. පෞල් ජීවිතයක් ඇතුළේ හිර වෙන්නේ නැතුව පීඩණයට පීඩාකාරී විදිහට නිකන් අමුතු බරක් ඔලුවට ගන්න නැතුව ජීවත් වෙන එකනේ
අනිවාර්යයෙන්.
දැන් අර පිටත බාහිර සමාජය විසින් තමයි අර කතා ටික කියන්නේ. කලින් වැඩි නැද්ද? ඉස්සර වගේ කීමක් ගත්තේ ඇයි? මේ අර ළමයා නේද? මේ වගේ දේවල් කියන්නේ පිටත බාහිර සමාජය. ඔබටත් යම් කාලෙකදී හිතුණා කොහොමද මේ ඇත්තද? කියලා හිතුණානේ. හැබැයි අර පන්නරයත් එක්ක දැන් හිතෙනවා
වෙච්ච දේ හොඳයි කියලා.
හොඳයි කියලා. ඇයි මේ මේ පවුල් මේක පවුල් බර කියන්නේ මේක ජීවිතේට දරා ගන්න බැරි බරක්. දරුවෝ ඉපදුනම මේක බෑ කරන්න. මේ අනවශ්‍ය වාක්‍ය මගේ ජීවිතේ නිදහස මට නැති වෙනවා. ඔන්න වගේ දේවල් හිතනවනේ. ඔබ අත්දැකීම තියෙන කෙනෙක් නිසා මං අහන්නේ ඇයි මේ වගේ සිතුවිලි?
මදුක මම හිතන්නේ දැන් ඕක මගේ මං ආශ්‍රය කරන මගේ යාළුවෝ ගත්තොත් එහෙනම් 5 දෙනෙක් අපි 5 දෙනා විවාහය ගැන දරන මත වෙනස් මත පහක්. මම ආසයි පවුල් ජීවිතය ඇතුලේ මේ ගෙවෙන ජීවිතේට සමහරට ඒක මට උරුමුණු දෙ නිසා විය හැකි. හැබැයි මගේ හොඳම යාළුවා අපි ගත්තොත් එයා එයාගේ ජීවිතේ සතුටෙන් ඉන්නවා. එයා කියනවා නෑ මං ආස නෑ බඳින්න, මං ආස නෑ බබාලා හදන්න, මං ආසයි මේකට, මං මයිග්‍රේට් කරනවා, මං ආසයි නිදහසේ ඉඳලා කාටවත් බරක් නොවි මෙරිලා යන්න. ඒක එයාට උරුමුණු ජීවිතය නිසා විය හැකි. ඒක නිසා මම හිතන්නේ මගේ කතාව හැමෝගෙම කතාව වෙන්න ඕනි කියලා. අනිවාර්යෙන්ම අපි හැමෝම අපේ ජීවිතේ මං හිතන්නේ තමාට සාපේක්ෂව තමයි ලෝකෙ දකින්නේ. මම මෙහෙමනම් මේක තමයි හරි, අනිත් එක වැරදි. මං හිතන්නේ ඒක වැරදි කියලා. හැමෝටම ජීවිතයක් තියෙනවා. තමන්ගේ ජීවිතේ තමන්ගේ. ඒ ජීවිතය ඇතුලේ මොකද්ද වෙන්න ඕනි කියලා තීරණය කරන්න ඕනේ තමන්. තමන් සතුටෙන් නැත්තම් දැන් මං හිතනවා නම් මං ආස නැත්තම් විවාහ ජීවිතයකට, මං ආස නැත්තම් බබෙක්ට. බලහත්කාරයෙන් ඔයා මට කියනවා නෑ නෑ ළමෙක් ඉන්න ඕනේ, බඳින්න ඕනේ, මං හරි අමාරුවෙන් බඳිනවා, හරි අමාරුවෙන් බබෙකුත් හදනවා. මං ඒක ලොකු පීඩනයකින් ඉන්නේ. ඉතින් මං හිතන්නේ තමන් ගැහණියක් විදියට හෝ පිරිමියෙක් විදියට තමන් සතුටු නම් ඒ දේ කරන්න ඕනේ, අසතුටු නම් කරන්න ඕනේ නෑ.
අවශ්‍ය නැහැ.
ඔව්.
තමන්ට වැදගත්
තමන්ගේ සතුට.
සතුට. ඒ සතුට මත පදනම් වෙලා තමයි ජීවිතේ හැම දෙයක්ම මිනිස්සෙක් තීරණය කරන්නේ. තමන් සතුටු වෙන්න ආසනම් ඒක නීති විරෝධී නැත්නම්, ඒක තව කෙනෙක්ට කරදරයක් හානියක් නැත්නම්, ඒක තමන්ට සතුටුයි නා සරලම වචන. තමන් සතුටු වෙන්න ඕනේ.
තමන් සතුටු වෙන්නේ නැතුව අපිට තව කෙනෙක් සතුටු කරන්න බෑ. පුළුවන් හරි චූටි කාලයක්. එතකන් අපි රඟපෑමක් කරයි. ඒ කියන්නේ වෙස් මූණක් දාගෙන. හැබැයි ඒක ඉවර වෙන තැනක් එනවා. ඒ මොහොත ඉවර වෙන තැන ඉඳන් තමනුත් අසතටෙන් තමන් එක්ක සම්බන්ධ වෙන අනිත් මිනිස්සුත් ඉන්නේ අසතටෙන්.
එහෙමයි කියලා දැන්. එහෙම පීඩනයක් මැද්දේ හෝ යම් පාර්ශවයක බලකිරීම මැද්ද ඔය විවාහයන් වෙන දැන් අපි දැකලා තියෙනවා අහලා තියෙනවා. ඊට පස්සේ මගදී දේවල් ආයි විසිරලා යනවා දැකලා තියෙනවා. ලංකාවේ තමයි මම හිතන්නේ. දකුණු ආසියාව වැඩිම දික්කසාද නඩු තියෙන්නේ. ඒ කියන්නේ මේ දික්කසාද කියන්නේ කොටකසාද බලන් යනකොට. මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නේ ඇත්තටම මේ නිදහස කියන දේ සතුට කියන දේ ගැන හිතන්නේ නැති හින්දා. ඒ කියන්නේ අපිට වඩා අනිත් අය සතුට කරන් ගියපු නිසා දෝ කියලා වෙලාවකට මට හිතෙනවා.
පැහැදිලිවම මම හිතන්නේ ඒක තමයි හේතුව. වැඩේ තියෙන්නේ දැන් අපේ ජීවිතේ අපි එක වසරේදී ස්කූල් එක යනවා. පහ වසරේදී ශිෂ්‍යත්වය කරනවා. 11 වසරේදී ඕ ලෙවල්ස් කරනවා. ඊට පස්සේ උසස් පෙළ කරනවා. ඊට පස්සේ කැම්පස් යනවා නම් යනවා නැත්නම් නෑ. සාමාන්‍යයෙන් ඕකනේ ක්‍රියාපටිපාටි. ඊට පස්සේ බඳිනවා නම් බඳිනවා නැත්නම් නෑ. දැන් ඇත්තටම මදුක එක වසරට යන්නේ නැතුව අපි දන්නේ නෑ එක වසරේ මොකද්ද වෙන්නේ කියලා. පහ වසරේ ශිෂ්‍යත්වය ලියන්නේ නැතුව අපි දන්නේ නෑ ශිෂ්‍යත්වය කියන්නේ මොකද්ද කියලා. විවාහය කියන්නේත් එහෙම එකක් තමයි. මේකත් ප්‍රශ්න පත්‍රයක්. අපිට තව කෙනෙක් දිහා බලලා කියන්න බෑ. අපේ දරුවෙක්ටවත් අපිට උපදෙසක් දෙන්න බෑ. මොකද ඒ කතාව වෙනස්. දැන් සමහර ලාවට අපි කියනවානේ අම්මෝ මට වෙච්ච දේ ළමයින්ට නම් වෙන්න දෙන්නේ නෑ කියලා. එහෙම කියන්න බෑ. මොකද එයාගේ කතන්දරය ලියලා තියෙන වෙන විදියකට. එහෙනම් මං හිතන්නේ ඔය හැම ස්ටේජ් එකක්ම මිනිස්සේ පහු කරන්න ඕනේ. එක වසරට යන්න ඕනේ, ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕනේ, හෝ ෆේල් වෙන්න ඕනේ. ඕල්වල් පාස් වෙන්න ඕනේ හෝ ෆේල් වෙන්න ඕනේ උසස් පෙළ ලියන්න ඕනේ එක්ක නැත්නම් නිකන් ඉන්න ඕනේ බිස්නස් එකක් පටන් ගන්න ඕනේ ඒ ඒ වයසේදී Tamanට ඒ එක්ස්පීරියන්ස් එක ගන්නකම් අපි දන්නේ නැහැ ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ විවාහ කියන්නේත් එහෙම විභාගයක්. සමහර කට්ටිය ඒ විභාගයෙන් එහාට යනවා, සමහර කට්ටිය එතනින් අයින් වෙලා තනි වෙනවා, නැත්නම් තවත් ප්‍රශ්න පත්‍රයක් තෝරගන්නවා. ඉතින් මං හිතන්නේ මේක හරිම සරල දෙයක්. අපිට මේක විශේෂ දෙයක්. මොකද ලංකාව වගේ රටක අපි ඉන්නේ පොඩි සංස්කෘතික රාමුවක් ඇතුලේ. ඒ නිසා අපිට මේ මේක ලොකුවට දැනෙනවා. මොකද අපිම තමයි මේ මේ ලිවින් ටුගෙදර් කියන concept එක බැහැර කරලා විවාහය ගෙනල්ලා තියෙන්නේ. විවාහය කඩාගත්තාම දික්කසාදී කියන ගෙනල්ලා තියෙන්නේ අපිම තමයි. එතකොටත් ඒ දෙකෙන්ම රිද්දගන්නේ අපි. ඉතින් අපි හිතන විදිය මම හිතන්නේ මේ විවාහ ජීවිතයක් ඇතුලේ තමන් සතුටින් ඉන්නවා නම් ඒක තමන්ගේ ප්‍රශ්නයක්. තමන් සතුටින් නැත්නම් ඒකත් තමන්ගේ ප්‍රශ්නයක්. ඉතින් ඒ ඒක ලංකාවේ නීතියනොත් කියලා තියෙනවා.
ඒ නීතිත් හදාගෙන තියෙන්නේ ඒ කරුණු කීපයක් තියෙනවනේ. දැන් විකාශනයක් වෙන
ද්වේෂ සහගත ලෙස හැරයාම ලිංගික බලහීනතාවය තමයි මොකක් හරි තියෙනවා. ඉතින් මං අහන්නේ වදුක ඔය ඔය ලංකාවේ අපි ගත්තොත් අද හිතමුකෝ නඩු 100ක් තියෙනවා කියලා. ඔයා හිතනවද ඔය තුනෙන් එකක්වත් ඔය හේතු තුන කියලා? මං හිතන්නේ අවසාන විග්‍රහයේ දික්කසාදයට තියෙන මූලිකම හේතුව තමයි තේරුම් ගැනීම සහ විශ්වාසය. ලිංගික බලහීනතාවය, ද්වේෂ සහගත ලෙස අතහැර යාම, තව මොකක්ද තියෙනවද මට මතක නෑ. ওই තුන විතරයි නීතිය ඇතුලේ තියෙන්නේ. ඒකට අර මොක වුණත් ওই තුනට ගොනු කරලා තමයි යා මෙන්න මේක යටතේ මම ඩිවෝස් වෙනවා කියලා යන්නේ. හැබැයි හේතුව ওই තුනේම නැති වෙන්න පුළුවන්.
නීතිය අර්ථකථනයට වඩා එහා ගිය හේතුවක් තමයි අර විසිරීමල තියලා තියෙන්නේ.
ප්‍රේමය හැමවීම, අවිශ්වාසය, තේරුම් නොගැනීම, දික්කසාදයට මුල. ඒක මේ මේ ද්වේෂ සහගත ලෙස හැරයාමවත්, ලිංගික බලහීනතාවයවත් නෙවෙයි.
අන්තිමට අර්ථ නිරූපණය වන්නේ අර කරුණාවද පදනම් වෙලා නේ. දැන් අර අපි කාන්තාවක් දැක්කම හරි මුදුයි. හරි මේ බොළඳයි. ඒ වගේ අර්ථකථනයක් තමයි තියෙන්නේ මිනිසුන්ට. හැබැයි කාන්තාවක් කියන්නේ ගැහැණියක් කියන්නේ උපතින්ම දරා ගැනීම, කැප කිරීම, මේ අපේ මිට මොලෝගෙන මේ ලෝකෙට බිහි වෙන අය. මේ ලෝකේ ලබන්න පුළුවන් උත්තරීතරම තනතුර ලබන්න පුළුවන් ගැහැණියට අම්මා කියන ශරීරය. දැන් ඔබ අම්මා කෙනෙක්. කොහොමද මේ භූමිකාව?
මං හිතන්නේ මගේ ජීවිතේ මං ආසම එක තමයි ඒක. මේකත් සාපේක්ෂයි. මගේ කතාව මං ආසම දුවෙක් වුණාටත් වඩා, බිරිඳක් වුණාටත් වඩා අම්මා කෙනෙක් වෙච්ච එකට. ඒක මහා පුදුමාකාර හැඟීමක් මදුක. තමන් වෙනුවෙන් gederenakam බලාගෙන ඉන්න හදවතක්, තමන් ගෙලෙයින් ඉපදුණු තමන්ගෙම චූටි මේ මිනි වර්ෂන් එකක් කිව්වොත් හරි. ඊළඟට තව අවුරුදු 10කින් මං වගේම කෙල්ලෙක්. ඊළඟට මගේ නම ඉස්සරහට අරගෙන යන්න ඉන්න එකම කෙනා. හීනත් එක තමයි ඔය හැමදේම තියෙන්නේ. ඉතින් ඔය ඔක්කොම හේතු පදනම් කරගෙන මං ආසයි ඔක්කොටම වඩා අම්මා කෙනෙක් වෙච්ච එකට.
ඒ භූමිකාව ලේසියෙන් නේද ජීවිතයකට ලබන්න හරි අපහසු සහ ඒක පවත්වාගෙන යන්නේ ඒ භූමිකාව ලේසි පහසු නෑ. ඇත්තටම වචනෙන් පවා ඒක විග්‍රහ කරන්න අමාරු තැනක්. ඔබගෙන් මේ වැඩසටහන පුරාවටම දැන් කතා කරනකොට අභිෂේක ඇහුණු වචන තමයි සාපේක්ෂව. මට සාපේක්ෂව. ඔන්න ඒ වගේ නෑ. ඒක හරි තාර්කික උත්තරයක්. සාමාන්‍ය මනුස්සෙන් නෑ තාර්කික උත්තරයක්. උත්තරයක් දෙනකොට ඒ වචනේ කියලා ගත්තාම ඇත්තටම මේ ඩිෆෙන්ඩ් කරන්න බෑ හරි අමාරුයි. ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒ ඔබේ පළපුරුද්ද සහ මේ පන්නරේ අරමුණ මුලින් කෝ පන්නරයත් එක්ක දැන් මේ සමාජ මාධ්‍ය තුල ගොඩක් සම්මුඛ වීම වලදී අපෙන් කාන්තාව ඇතර දැන් මටත් මේක කියලා පටන් ගන්න හිතනම් මට සාපේක්ෂ කියලා කියනවා පිරිමි නේද ඒ වචනෙන් කිව්වොත් පිරිමි නැති ඩිපෙන්ඩන්ට් ඕනේ පිරිමි මත පිරිමික් ඉන්න ඕනෙම කියලා නෑ ජීවිතේට එහෙම කිව්වහම ඊට ප්‍රතිවිරුද්ධ වෙනවා මේ තාත්තා පිරිමි නේ ඔයත් මේ දුවෙක් නේද තාත්තා කෙනෙක් අයියා කෙනෙක් නැද්ද ඔන්න වගේ දේවල් කියනවා මේ මේ පිරිමි නැති කන්සෙප්ට් එක පිරිමි නැති කියලා හදන ස්ටිකර් එක ගැන ඔබ මොකද
හිතන්නේ? මදුක මගේ ජීවිතේ මට පිරිමි දෙන්නේ මේ මොන ගහන්නේ මට අදාළ වෙන මගේ තාත්තා සහ මගේ හස්බන්. එතකොට මගේ තාත්තගේ අහිමි වීම තමයි මගේ ජීවිතේ දරුණුම තැන. එතකොට පිරිමි නැති වෙන්නේ මට එතනදී. ඊළඟට මගේ මහත්තයා මම හැමතිස්සම කතා කරන. මොහොතකට අපි S2 වහගෙන හිටමු. මේ මොහොතේ එහෙම වෙන්න එපා. අපි හිතමු මම යව බැඳපු දවසේ අල්තාරේ ඉස්සරහා ජේසුගෙන් ඉඳපු දෙයක් තිබුණා. ඒ තමයි කවදා හරි අපි බැඳලා ඉන්නේ. ඒක කියනවනේ වාසනාවක් කල්හිද, අවාසනාවක් කල්හිද, ලෙඩ දුකේදී හා සුවසැපේදීද ඔබට විශ්වාසවන්ත වන්නට මම පුරොන්දු වෙමි. මගේ මුළු ජීවිතේ පුරාවටම මම ඔබට ආදරය කරමි, ගෞරව කරමි. ඔබ තමයි විවාහ පොරොන්දුව. ඕවනම් කැඩෙන වෙලාවල් තියෙනවා, ගෞරව කරන්න අමතක වෙන වෙලාවල් එනවා. ඒක තමයි විවාහය කියන්නේ. ඒක තමයි ප්‍රැක්ටිකල් විවාහය. random වෙලාවල් ඕන තරම්. හැබැයි ඒ වෙලාවේ මම ඉල්ලපු දෙයක් තිබුණා කවදා හරි දවසක අපි දෙන්නා එක්කෙනෙක් මැරෙනවානේ අනිවාර්යෙන්. හැබැයි එයාගේ මරණය මට බලන්න දෙන්න එපා. එයා මැරෙන්න දවසකට හරි කලින් මාව ගන්න කියලා. මොකද මම බොහොම ස්වාධීන කාන්තාවක් තමයි. මම මගේ හස්බන්ඩ්ගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ. මොකද මම ව්‍යාපාරිකාවක්. එතකොට මම එයාට කරදර කරන්නෙත් නැහැ. හැබැයි මට මොන හරි දෙයක් අරගෙන දෙන්න කිව්වොත් එයා අරන් නොදීන්නේ නැහැ. ඒ වගේම තමයි එයාත් බොහොම ස්වාධීන මිනිහෙක්. එයා මගෙන් දේවල් ඉල්ලන්නෙත් නැහැ. ඒ වගේම එයාට මොන හරි දෙයක් ආසෙ හිතනොත් මේවා එනකොට අරක් අරන් එන්න කියලා නොකිය ඉන්නෙත් නැහැ. මම මෙතන දකින්නේ මදුක මන් දන්නේ මට නම් ওই පිරිමි දෙන්නම අහිමිවීම වීම ගැන හිතන්න අමාරුයි. හරිද? ඒ කියන්නේ මේ මොහොතේ මං කියන මොන කරදරයක්ද මන්ද කියලා කියපු වෙලාවල් ඕන තරම් ඇති. එයාත් මට කියපු වෙලාවල් ඕන තරම් ඇති. හැබැයි ඒක මොහොතකට අපි සීරියස් වෙලා හිතුවොත් මේ ළඟදී දවසක රෑ මම මාරහීනයක් දැක්කා. මට සම්පූර්ණයෙන්ම දාඩිය දාලා මං ඇහැරිලා මං එයාට නැගිට්ටුවා. ඒක බොහොමද මම කියන්නවත් අකමැති හීනයක්. පස්සේ මං හිත හදාගත්ත සාමාන්‍යයෙන් එහෙම අසුබ දෙයක් තව කෙනෙක් සම්බන්ධයෙන් දැක්කහම ඒක නරක තමන්ට කියලා. එහෙම තමයි මම හිත හදාගත්තා. ඉතින් එතකොට මට හිතන්න අමාරුයි මම ජීවත් වෙයි යා නැති වුණොත්. මොකද මට දරුවෙක් ඉන්නවා. තාත්තා නැති වුණා කියලා මම මැරුන්නේ නැහැ. මට මැරෙන්න බෑ. ඉඳි. හැබැයි ඒක ලොකු ෂොක් එකක්, ලොකු පීඩනයක්, ලොකු අහිමිවීමක්. ඉතින් මං හිතන්නේ ගැහැණියක්ට පිරිමි නැතිින් වෙන්නේ නැහැ. පිරිමියෙකුට ගැහැණු නැතිින් වෙන්නේ නැහැ. අපි දෙගොල්ලන්ටම අපි වෝනේ. එහෙම නැත්තම් මේ ලෝකේ දෙවියන් වහන්සේ මැව්වා හෝ විද්‍යානුකූලව හැදුනා නම් පිරිමි විතරක් හෝ ගැහණු විතරක් හැදෙන්න තිබුණා. එකමිට හිතලා බලන්න උන් ගෑනු විතරක් හිටියානම් පිරිමි විතරක් හිටියානම් මෙලෝ රහක් නැහැනේ.
ඒ හින්දා විවිධත්වකුත් නැහැ.
විවිධත්වකුත් නැහැ, කිසි වැඩක් නැහැ. දුවෙක්ගේ තියෙන එක ලස්සනක්, පුතෙක්ගේ තියෙන තව ලස්සනක්. මේ ලෝකේ ලස්සන වෙන්න දෙදෙනෙකු ඕනෑනේ.
ගැහනු නැතිං පිරිමි නැතිං මේ දෙකම අපි දෙපැත්තට බෙදිලා මේක පිරිසක් කියනවා ගැහනු නැතිං කියලා, පිරිසක් කියනවා පිරිමි නැතිං කියලා. මේක මෙන්න හරි විහිළුවක්. එතකොටනේ මොකද කාටවත් කියන්න අයිතියක් නැහැ ගැහනු නැතිං කියලා. මොකද අපි හැමෝම මේ ලෝකෙට ආවේ අම්මගෙන්, ගැහණියෙක්ගෙන්
සහ පිරිමියෙක්ගෙන්.
ඒ දෙන්නගේ නිර්මාණයක් අපි
විදියට
ලස්සන අපිව මේ විදියට නිර්මාණය කරලා තියෙන දෙන්නෙක් එකතු වෙලා ඉතින් අපි ලිංගිකව බෙදිලා අර මේක මේ මෙතාක්ෂණය මේ හැම එකක්ම අදහස් එක්ක එකට බැඳිලා තෙරපිලා ඝට්ටණය වෙලා එන කතා හැබැයි කාලයත් එක්ක ඒව නැසිලා යනවා අවසන් හුස්ම ගිලිහෙන වතු යම් දිනක අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න නුඹ නැති දාක මේ ජීවන මගේ යන්න මට සවි නොමැත ඔබ මාගේ පසු වෙන්න ඔබ අර කලින් කිව්වේ මං කැමති ඔබගේ මරණය මම දකින්න කැමති නෑ හැබැයි මේ ජීවිතේ ඔබේ හදාගන්න ඕනෙම කියලා හිතන ගුණාංගේ මොකක්ද ওই ජීවිතේ ඇතුලේ තාම හදාගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා
මගේද තියන එකක් ඒක ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බෑ
ඒක හදා ගනිමින් ඉන්නවා එහෙමද
හදා ගන්න ඕනේ ඒක හොඳ නෑ කියලා හිතමින් ඉන්නවා ඒ හැදෙන්නේ නෑ
ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බැරි නිසා අපිට අහන්න අයිතියක් නැහැ හැබැයි දැන් ඔය කොහොමද අර කිව්වා වගේ මත රණ්ඩු වගේ දේවල් සාමාන්‍ය දේවල් ඇත්තටම අපි සාකච්ඡා කර යුතු අර සම්මුඛ වීමකදී සාකච්ඡා කළ යුතු දේවල් නෙමෙයි නමුත් අර එක පැත්තක් ඇවිල්නකොට මේ පැත්තත් ඇවිල්ෙනවා නම් අර ගින්න වැඩි වෙනවනේ. එහෙම අවස්ථා තියෙනවද?
අපෝ නෑ. දැන් අවුරුදු 10ක් ගිහිල්ලානේ මුල් කාලේ තිබ්බා. මුල් කාලේ ඇවිලිනු ගිනි දැල් නිවි නිවි යද්දී ආයෙත් ආයෙත් කරනවා. හොයාගෙන ගින් හරි. දැන් නෑ. දැන් තමයි ජීවිතේ හොඳම කාලේ පටන් ගත්තේ මම හිතන්නේ. දැන් ෂොක් දැන් දෙන්න වතුර බාල් දෙයක් අරන්
ඉන්නේ. නිවන්නේ. කාලයක් ගිහාම අදහස් වෙනස් වෙනවා. අපි මුලින් දැක්ක කෙනා නෙමෙයි. තව වකවානුවක් ගිහම තව පරිච්ඡේද පහ කරන මේ වගේ වෙනස් වීම එනවා. මේක සමාජ ස්ථරයත් එක්ක තමයි ඒ හැසිරීම එක තමයි තීරණය වෙන්නේ. ඒ වගේම තමයි මේ දැන් ඒ කතාවෙන් එළියට ආවොත් ඔබ ව්‍යාපාරිකාවක්, ගායිකාවක්, කලා ශාස්ත්‍රයට සම්බන්ධයි විවිධ ශාස්ත්‍රවල පුද්ගලයන් හම්බෙනවා. දැන් ව්‍යාපාරිකාවක් වුණාම එන කස්ටමර්ස්ලා හම්බෙනවා. ඊළඟට ගායන ශාස්ත්‍රයට ගියාම ගායිකාවෝ, රංගන ශිල්පීන් මේ විවිධ පරාසවල පුද්ගලයන් ඔබට මුණ ගැහෙනවා. දැන් සමහරෙක් සුදු ඇඳට ඇත්තටම ප්‍රභාෂවර චරිතයක් වෙන්න නැති වෙන්න පුළුවන්. මොකද දැන් මේ ඔබ පහු කරලා තියෙන මේ ශාස්ත්‍රයක බලපෑම මම හිතනවා මේ ප්‍රශ්නේ ගැළපෙයි කියලා සහ මේ අත්දැකීම් ඇති කියලා ටයි කෝට් එකක් දාගත්තට ජෙන්ටල්මන් කෙනෙක් නෙමෙයි වෙන්නත් පුළුවන්. එතකොට මේක ඔබ දැකලා තියෙන නිසා මම කැමති ඔබේ අත්දැකීමක් දැනගන්න මේ ගැන. ඒ කියන්නේ මේ සංයමය පෙන්වන එක මිනිස්සු පෙන්වන එක නෙමෙයි ඇතුලේ තියෙන්නේ. මොකද අපිට කියවන්න බෑ මිනිස්සු එක්ක ඇරලා දිගහැරලා බලන්න බෑ. මේ කොහොමද ඔබ දකින්නේ?
මදුක මං හිතන්නේ මගේ ජීවිතෙත් මට ගොඩාක් එක එක චරිත හම් වෙලා තියෙනවා. ඉතින් මම අවසාන විග්‍රහයේදී තේරුම් ගත්ත එක තමයි මම ඉන්නවානේ. දැන් මේ මම කියන කෙනා හැමතිස්සෙම කැමති මම සතුටු වෙන්න. මට හරියනවා නම්, මට සල්ලි ලැබෙනවා නම්, මට ඉගෙන ගන්න පුළුවන් නම්, මගේ දරුවන්ට හරියනවා නම්. ඒකට මම පුරුදු වුණා මාව රවට්ටපු මිනිස්සුන්ට සම්මාව දෙන්න. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට බොරුවක් හරි වංචාවක් හරි අපි හිතමු උදල් ගන්න දෙනකොටදී මාව රවට්ටුවා. එතකොට මං හිතනවා මෙයා මේක කරේ මෙන්න මේ අරමුණෙන් වෙන්නේ නැති. අර සමහරලාවට යාචකය වෙනවනේ. මං ඒගොල්ලෝ ගැන හිතන්නේ එහෙම. ඇවිල්ලා අපෙන් සල්ලි අරගෙන යනවා. මං අහලා තියෙන සමහර අය කියනවා ඔය සල්ලි ටික ගත්තේ මොණ්ඩ වෙන්නේ නැති. ඔය සල්ලි ටික ගත්තේ මොන හරි ඔය ඊටත් වඩා එහා දෙයක් කරන්න වෙන්නේ නැති. ඔය සල්ලි වලින් ඔය මිනිස්සයා ළමයින්ට කන්න දෙන්නේ නැහැ. ඒක හිඳ දෙන්න එපා. මං කියන්නේ ඒක වැරදි. දෙන්න. මගේ ජීවිතේ මාව රවට්ටපු, මගේ හිත රිද්දපු හැම මිනිස්සෙක්ම මං දකින්නේ යාචකෙක් විදියට. මගින් දෙයක් අරන් ගිය මිනිස්සෙක් විදියට. මං පෝසත්. එහෙනම් මං ඒගලන්ට සමාව දෙනවා.
තරාතිරම මොන විදිහද, මොන තැනද, මොන තලයේද ඉන්නේ කියන එක ඔබට අදාළ වෙන්නේ නැහැ.
ගොඩක් වෙලාවට යාචකයෝ ඉන්නේ ඉහළම තලේ.
ඇයි එහෙම කියන්නේ?
එහෙම තමයි. ඒක තමයි මේ සමාජය හැදිලා තියෙන විදිය.
ටික මට පොඩ්ඩක් පැහැදිලි කර.
මං සරලවම කියනවා නම් පාරේ අපි යනකොට අතපාන යාචකයන්ට වඩා අතපාන නැතුව අපිව රවට්ටන යාචකයෝ වැඩි. එහෙමයි වැඩිපුර ඉන්නේ පාරේ නෙවෙයි. සමාජය අපිත් එක්ක මේ ගැටෙන. එදිනෙදා සමාජය ගැටෙනකොට අපිව රවට්ටන්නේ යාචකයන්ට අපි සල්ලි දෙන්නේ අපි කැමැත්තෙන්. ඒ මිනිස්සු අපෙන් හොරෙන් ගන්නෑනේ. හැබැයි ඔයාව හුරගෙන කාලා තියෙන වැඩිම යාචකයද? ඔයාගේ ජීවිතයේ එදිනදා හම්බෙන මිනිසුද? සරලයිනේ.
සරලයි. බොහොම සරලයි පැහැදිලි. ජීවිතයේ ඔබට විවිධ තලවල මිනිස්සු හම්බෙනවා. ඔබ උන්ට සංග්‍රහ කරන්නේ සිනහවකින් වෙන්න පුළුවන්, දේශකින් වෙන්න පුළුවන්, තරහකින්, සතුටෙන් මේ එක එක විදිහෙන් අපි මිනිසුන්ට සංග්‍රහ කරනවා. අපිට ඒ මිනිසුන්ගෙන් එන චරිතය කියව ගන්න අපිට ටිකක් අමාරුයි. හැබැයි මිනිස්සෙක්ට චරිතයක් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක්ට චරිතවත් වෙන්න තමයි ටිකක් අමාරු. කතන්දර. ඔව්. කියන්නේ අපේ රටේ මේ සාපේක්ෂව අපේ රටේ මේ කතන්දර කියන දේ හරි සුලබයි. ඔව්. කියන්නේ මිනිස්සු හරි ආසයි තව මිනිස්සෙට බයින්න. මිනිස්සු ආසයි තව මිනිස්සෙට කතාවක් කියන්න, හොඳක් කියන්න, විවේචනය කරන්න. මේ හැම දෙයක්ම වෙන් වෙන පොඩි පොඩි කුලකවල තියෙනවා. අර මම මේ ළඟදී පොදු ප්‍රවාහන සේවයේ යනකොට මේ පොදු ප්‍රවාහන සේවයේ ගහලා තියෙනවා ඉස්සරහා ගැහණුන්ට වැඩිපුරම කතන්දර හැදුවේ ගැහණු කියලා. ටිකක් කල්පනා කරලා බලනකොට මේ කියන්නේ මම ගැහණු චරිතයක් නොවන නිසා මට ඒක තේරෙන්නේ නැහැ. ඔබ ගැහණු චරිතයක් නිසා මම ඔබ බෙන්දනගන්නේ.
අර වචනෙම තමයි ආයෙ ගේන්න වෙන්නේ. හැබැයි මම ඒක පාවිච්චි කරන්න නැතු ඉන්නවා.
ඒක කියලා.
මදුක මං හිතන්නේ අපි ලංකාවේ එක්කනේ මේ කම්පයර් කරන්නේ හැමතිස්සෙම. හැබැයි අපිට වෙන රටවල් වල තියෙන කුණු ටික පේන්නේ නැහනේ. අපිට හැමතිස්සෙම පේන්නේ ලංකාවේ ඇතුළේ තියෙන කුණු ටික. ලෝකෙ වැඩිම ගොසිප් හැදෙන රටක් තමයි ඉන්දියාව කියන්නේ. බොලිවුඩ් කියන්නේ. එතකොට හැබැයි අපිට මේව අමතක වෙනවා. අපි හැමදෙස්සම හිතනවා මේ ලංකාවේ මිනිස්සු නම් පුදුම ජරා මිනිස්සු කියලා. හැබැයි ලංකාවේ තමයි ලෝකෙ ඉන්න රත්තරම්ම මිනිස්සු ටික ඉන්නේ. හරිද? මං මගේ අත්දැකීම හැටියට මම ලෝකෙ රටවල් ගන්නවා වගේ ගිහින් තියෙනවා. ආගන්තුක සත්කාරයේ පැත්තෙන් තව මිනිස්සෙක්ට වැඩියම ගෞරව කරන්න, කන්න වේලක් නැති වුණාම කන්න දෙන්න ඉදිරිපත් වෙන රටවල්, ඉදිරිපත් වෙන මිනිස්සු වෙන රටවල් වල නෑ මදුක. ඒගොල්ලන්ට හැම එකක්ම සල්ලි. මොකද ඒගොල්ලන් එච්චර ප්‍රෙෂර් එක අපි කියනවනේ මේ ඔව් දැන් අපි ඉන්නේ ලොකු අගාධයක එක හරි. හැබැයි සිංගප්පූරුව වගේ රටකට ගියොත්, ජපානය වගේ රටකට ගියොත් හරිම උඩින් තමයි ඒගොල්ලෝ ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ වැඩ කරන්නේ ටයිම් ටේබල් එකකට. මම මෙතනට අද 11ට එනකොනම් 10:59ට ඒගොල්ලෝ දොර ගාව ඉන්න ඕනේ. මේ වැඩේ පැයකින් ඉවරයි. මට දෙන්න පුළුවන් පැය ඉනං ඊළඟ වැඩේ ලෑස්ති වෙලා තියෙන්නේ. ලොකු පීඩනයක. චූටි චූටි පෙට්ටි වගේ ගෙවල් අපාර්ට්මන්ට්ස් වල ඒගොල්ලෝ ඉන්නේ. ලොකු තරංගයක් තියෙනවා. හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. අම්මටයි තාත්තටයි දෙන්නටම රස්සාවක් කරන්න බෑ. ගෙදර සර්වන් කෙනෙක් වැඩ කරන කෙනෙක් උදව්වට තියාගන්න බෑ. එච්චරට වැඩි පිරිවැය, ලිවිං කෝස්ට් එක. හරිද? එතකොට අපිට තාම ලංකාවේ අර බිම වැටෙන ඕන දෙයක් පැලවෙනවනේ. ඒක හින්දා මිසක් වෙන හේතුවක් හින්දා නෙමෙයි. අපේ රටේ මේ කරලා තියෙන ටික හොඳටම ඇති. මං කියන්නේ මේ වගේ රටක් ඒ මිනිසුන්ට තිබුණා නම් එතන තමයි දුක් වෙන්න ඕනේ තැන. ඉතින් මං
හිතන්නේ
නිදානයක්. ඔව් නිදානයක් උඩ නිදාගෙන ඉන්නවා සහ තාමත් අපි ඒක ගැන හිතමින් ඉන්නවා. ඉතින් මං හිතන්නේ ඒ රටවල් වලට ගිහාම ඔය කුණු කතන්දර ටික ওই විදියටම තියෙනවා. අපේ රටෙත් මිනිසුනේ මේ රටෙත් ඉන්නේ. ඉතින් මේ රටෙත් ওই ටික තියෙනවා. ඉතින් අපි ගෙදරක ඉන්නකොට ඔක පටන් ගන්න ගෙදර ඉන්නේ. ඉස්සෙල්ලාම අපි බලනවා අල්ලපු ගෙදර මොකද වෙන්නේ කියලා. ඒ ළමයා අපිටම ළමයෙක්ගෙන ඉස්සෙල්ලාම පටන් ගන්න පොඩි එකාගෙන්. අරයා යන්නේ මොන ස්කෝලේද? එහෙනම් අපිත් දාන්න ඕනේ ඊට වඩා හොඳ ස්කෝලේකට. ඉතින් බැරි වෙලාවත් බැරි වුණොත් ශිෂ්‍යත්වේ පාස් වෙලා තියෙන කොපි කරලාලු නේද? වගේ එකකින් තමයි ඉස්සෙල්ලාම පටන්. ඔක මිනිස්සුන්ගේ ස්වභාවය. ඉතින් ඔක සෙලිබ්‍රිටීස්ලට නැත්නම් කලාකාරයන්ට එනකොට ඊට වඩා ටිකක් වැඩි. මං හිතන්නේ ඔය හැම එකක්ම මදුක අපි මේ වැඩිය ගණන් ගන්න ඕනේ නැහැ කියලා. ගොසිප් කියන එක ගෑනු අයට කියනවා. පිරිමි අයටත් කියනවා. ගෑනු පිරිමින්ටත් කියනවා. පිරිමි ගෑනුන්ටත් කියනවා. ඒ කියන්නේ මං හිතන්නේ ගෑනු විතරයි ගොසිප් කරන්නේ ගෑනුත් එක්ක. ගෑනු ගැන කියලා කියන්න බෑ. ඔයාටම අහුවෙලා ඇති පිරිමි වුණ තරම්. ඔව්. අපි කතා කරනවානේ දැන් සරලවම මට මගේ යාළුවෙක් හම්බුනොත් හෙට. අපි හිතමු අපි ඉස්කෝලේ හිටපු කවුරු හරි කෙනෙක් ගැන දෙයක් කතා කරනවා. මේ අරයා දැන් මෙහෙම වෙලාලුනේ කියන එක හරි සාමාන්‍යයි. පෘථග්ජන මිනිසුන්ගේ එකක්. ඒක ඉතින් මේ කණින් අහලා ඒ ගොසිප්ස් නේ. ලූ කියලා අපි කියන්නේ. ඔය ඉතින් හරි සාමාන්‍ය දෙයක්. හැබැයි කෙනෙක්ගේ චරිතය සම්බන්ධයෙන් ওই ගොසිප් එකක් හදද්දි මං හිතන්නේ අපි සෑහෙන්න හිතන්න ඕනේ. මොකද ඒක මේ බොහොම බරපතල විදිහට සමහරලාවට එයාගේ කැරක්ටර් එක වෙනුවෙන් බලපානවා කියලා මට හිතෙනවා. මෙයා මෙහෙමලු මෙහෙමලු වරමලු කියන එක අවුලක් නෑ. හැබැයි ඉතින් දැන් ලංකාවේ මිනිස්සු මම හිතන්නේ එහෙම මෝඩක් නැහැ මදුක. ඒ කියන්නේ මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන ලෝකෙක මේ අර මං කලින් කිව්වා වගේ අපිට එහෙම නරක දෙයක් සමාජය ඉස්සරහා කරන්න බෑ. කරන්න පුළුවන්. හැබැයි ඉතින් පහුගිය කාලේ එහෙම කරපු හැම එකක්ම වගේ කරගන්න බැරි වුණා. ඉතින් මං හිතන්නේ මිනිස්සු ඉන්නේ ප්‍රෙෂර් එකක ටීවී බලනවා වගේ සින්දුවක් අහනවා වගේ ගොසිප් කියන්නේ මිනිස්සු තමන්ගේ ප්‍රෙෂර් එක පිට කරන්න කරන තවත් දෙයක්. ඔච්චර ගණන් ගන්න එපා.
ගොසිප්ස් මේවට මේ ඇත්තටම මේ ලිංග ભેද දාන එක වැරදි.
වැරදි වැරදි.
මේක දැන් අර පොදු ප්‍රවාහන සේවයක තිබුණට මේක අනිත් පැත්තට ගහන්නත් පුළුවන්.
පුළුවන් පුළුවන්.
දෙපැත්තම ගහන්නත්
පුළුවන්. දෙපැත්තම පුළුවන්.
පිරිමි කතා ඇද්දී පිරිමින්ට කියලා කියන්න පුළුවන්. පිරිමි කතා ඇද්දී ගැහැණුන්ට කියලා කියන්න පුළුවන්. ඒක අර ඔබ කිව්වාගේ මේ බස් එකේ හිමිකරු වගේ.
දැන් අපි හිතමුකෝ. ඔව්. නෑ අපි හිතමු ගෑන් ළමෙක් ඉන්නවා. කවදාවත් පිරිමි ළමෙක් ගැන gossip එකක් කතා කරලා නැති ගෑන් ළමයි ඉන්නවද? කවදාවත් ගෑන් ළමෙක් ගැන gossip එකක් කතා කරපු පිරිමි ළමයි ඉන්නවද? එනයි මිනිස්සු නෙවෙයි.
හරියට හරි. දැන් මේ රංගන ශිල්පිනියන් දැන් මේ කලා ශාස්ත්‍රය ඇතුළේ ඉන්න පිරිස් වලට මේ ප්‍රේක්ෂකයා කියන සාධකය තාමත් වැදගත්. දැන් ඔබේ ගීත අහන ප්‍රේක්ෂකයෝ මේ ඔබව දකින්නේ මාර මගේ ජීවිතේ මම හරි ආසයි මෙයාට. මෙයා ගීත වලට පුදුම ආසාවක් තියෙනවා. මම මෙයාගේ රංගනයට මම හරි ආසයි. ඒ වගේ මේ ප්‍රේක්ෂකයා තියාගන්න ඕනේ මං ළඟ. මේක ලොකු බැඳීමක් නේ මෙතන. එතකොට මේ ප්‍රේක්ෂකයා ඉතාමත් වැදගත්. කියන්නේ තමන්ගේ වැරද්දක් විවේචනයක් කරනකොට පෙරලා ප්‍රේක්ෂකයාට මට වැඩක් නැහැ කියලා හරි. ඒවා සුදුසුද? ඒ ඔබට ප්‍රේක්ෂකව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මම ඔබෙන් අහන්නේ මේක.
මදුක මෙහෙම එකක් තියෙනවා. දැන් මේ සෝෂල් මීඩියා කියන එක හරිම භයානක එකක්. මේ සෝෂල් මීඩියා ගෙනාවේ විශේෂම Facebook ගමක අපි ගේන්නේ මාක් නේ. තර මාක් Facebook ඉන්ට්‍රොඩියුස් කරද්දී යා අපිට ඔප්ෂන්ස් කීපයක් දෙනවා. ලයික් කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්, ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එවන්න පුළුවන්, මෙසේජ් කරන්න පුළුවන්, බ්ලොක් කරන්න පුළුවන්. ඩිලීට් කරන්නත් පුළුවන්. අපේ ප්‍රොෆයිල් එකේ නම්
තියෙනවා.
හරි. එතකොට හරි සරලයිනේ. කවුරු හරි කෙනෙක් මගේ ප්‍රොෆයිල් එකට ඇවිල්ලා මං ඇඳපු පිටුම් මේ ඇඳපු. අපෝ හරි කැතයි අද ඔයා කියලා දාන කමෙන්ට් එකෙන් මගේ හිත රිදෙනවා නම් මට කරන්න පුළුවන් සරලම දේ මොකද්ද? එක්කෝ ඒ කමෙන්ට් එක හයිඩ් කියලා ඔප්ෂන් එකක්
තියෙනවා.
හයිඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට ඒක ඩිලීට් කරන්න පුළුවන්. ඩිලීට් කරොත් සමහරවිට ඇයි ඩිලීට් කරේ කියලා ආයෙ කමෙන්ට් කරනවා. ඒ නිසා හොඳම වැඩේ හයිඩ් කරන එක. එහෙම නැත්නම් දිගට දිගට තමන්ගේ තමන්ට කරදරයක් වෙනවා නම් අපිට බ්ලොක් කරන්නත් පුළුවන්. ඒ ඔප්ෂන් එක මාක්ම නීතියෙන් දීලා තියෙනවා. හරි තවත් එකක් තියෙනවා. මං අඳින්නේ මට ඕන එක. ඔයා කවුද මට කියන වගේ කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. ඒත් ඇයි එහෙම දාන්නේ කියන එක අපි චුට්ටක් හිතන්න ඕනේ. හරිද? ඒකට ලංකාවේ ජනප්‍රිය වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හෙමින් තමන්ගේ ඉන්න තමන්ට ආදරය කරන මිනිසුන්ට තමන් කරන දේ තේරුම් කරමින් හෙමින් පොඩ්ඩක් යන ගමන. ඒ වගේම තමයි පොඩි කොහොමද කියන්නේ නෙගටිව් මාකටිං පැත්තෙන් එයාගේ ෆෑන් බේස් එක ගොඩනගා ගන්න විදිය. ඒ තව කෙනෙක් ෆෑන් බේස් එක ගොඩනගා ගන්න විදිය තවත් කරන. සායිමත් මට කියන්නේ තියෙන සාපේක්ෂයි.
හරියට හරි. ඒ කියන්නේ තමන්ට මාකට් වෙන්න තමන්ට අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා ගන්න එක එක අයට එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්.
හැදෙනවා.
මේ ප්‍රේක්ෂකයා එක කරන ගනුදෙනුව හරි භයානකයි සහ මේක හරි බුද්ධිමත්ව අපි කරන්න ඕනේ කාරණාවක්. ප්‍රේක්ෂකයාගේ අදහස් වලට ගරු කරන්න ඕනේ. ප්‍රේක්ෂකයාගේ මතය නියෝජනය කරන්න තමයි අපි මේ අසුන් වල ඉන්නේ.
ඉතින්
අපි ඔවුන් නියෝජනය වෙන්න ඕනේ. ඔවුන් බැන්න මොන දේ කරත් අපි ඒක බාර ගන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඒක එක එක්කනට අභිෂේක කියන වගේ සාපේක්ෂයි. ඉතින් ඊළඟ කාරණාව දැන් ජීවිතේ අපි අසම්පූර්ණ තැන් සම්පූර්ණ කරගෙන තමයි මේ ගමන යන්නේ. මම ඔබෙන් අහුවා. දැනට අසම්පූර්ණ සම්පූර්ණ කරගන්න ඉන්න දේවල් මොනවාද?
දැනට අසම්පූර්ණ සම්පූර්ණ කරගන්න දේවල්. මම කවදාවත් මගේ ජීවිතේ කන්සර්ට් එකක් කරලා තිබෙන්නේ නැහැ. එලි මහන් ප්‍රසංග හෝ ඉන්ඩෝ අවුට්ඩෝ මම සිං කරලා තිබෙන්නේ නැහැ. මම මේකට සුදුසු වෙලාවක් බලමින් හිටියා. මට හීනයක් තිබ්බා කවදාහරි මං කරන්නේ මගේ පළවෙනි කන්සර්ට් එක. ඒකට එක්කෙනෙක් ආවත් මං සින්දු කියනවා කියලා. ඉතින් මං හිතන්නේ ඒක තමයි මගේම කියලා ප්‍රසංගයක්.
දැනගන්න ඕනම දෙයක්. මොකද්ද මේ ප්‍රසංගය?
ප්‍රසංගයේ නම අබි. අබි කියන්නේ මගේ නමේ මුල අකුරු දෙක. ඉතින් මගේ ඔක්කොම නිෂ්පාදනයන්නෙත් අබි කියලා. ඉස්සරහදී ගැන මං කියන්න වැඩිදුර විස්තර. ඉතින් මට හිතුණා මට අනිතක ගොඩාක් මං කවිලි යන්නේ අබි කියලා. ගොඩක් කටි මට කතා කරන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් අබි කියලා. අභිෂේකා කියලා කියන්නේ අර මේ වගේ ඉන්ටර්වියු එකේ තමයි. මට හිතෙනවා අබි කියන එක ටිකක් හෘදයාංගමයි කියලා. يعني මට වඩා චූටි අය තමයි මට අබි කියනවා. මම ඒකට ආසයි. ඉතින් එහෙනම් මං කන්සර්ට් එක නම් කරා අබි කියලා. අබි ප්‍රසංගේ ඉතින් මම හිතන්නේ ටිකට්පත් අපි පැය 24ක් ඇතුළත 50ක් 75ක් ඉවර වුණා. ඒ අදාළ ඔන්ලයින් ටිකට්ස් කරන ආයතනයේ හිමිකරුවා මට කිව්වා ට්‍රැෆික් එකක් ටිකට්ස් ගන්න ට්‍රැෆික් එකක් හැදිච්ච පළවෙනි ඉවෙන්ට් එක මේක කියලා. ඒ කියන්නේ එකවර ගොඩ දෙනෙක් ටිකට්ස් ගන්න ට්‍රයි කරනවා. එතකොට සයිට් එක ඩවුන් වුණා. එහෙනම් අපිට වෙන වෙන ඒවා හොයන්න වුණා. හොයමින් ඉන්නේ ඇත්තටම. මම දන්නේ නැහැ මේක කවද්ද යන්නේ කියලා. වැඩසටහන. I think පුදුම සතුටේ මං හිතුවේ එක්කෙනෙක් ආවත් සිං කරනවා කියලා. හරි සතුටේ ඉතින් ඒක.
කවදද දැන් ওই ප්‍රසංගය තියෙන්නේ?
නොවැම්බර් 12. නෙළුම් පොකුණේ රෑ 7ට.
නොවැම්බර් 12. නෙළුම් පොකුණේ රෑ 7ට. ඔබටත් පුළුවන් සම්බන්ධ වෙන්න, අපිත් කැමතියි. මේ ප්‍රශ්න අහනවට වඩා එදාට ඔබ ගීත ගායනා කරනකොට මේ විදිහට අහගෙන ඉන්න අපිත් හරි ආසයි. ඉතින් ඔබටත් පුළුවන් අභීකි ඒ සොඳුරු කටහඬ අහගෙන මේ පොඩ පීඩාකාරී වේලාවකනේ අපි ඉන්නේ. දැන් නිදහසක් නැහැ හිතට. සාමාන්‍යයෙන් ඔබේ ගීත මේ ඔබට ඒක මූණට කියන එක තමයි වැදගත් වෙන දන කියනවට වඩා. අර අහන් ඉන්න හරි ආසයි ඒ වචන සහ ඒ තනු. ඒ ගීත ගොඩක් ඔබ රචනා කරලා තියෙනවා.
ඔව් බහුතරයක් ගීත. ගීත කීපයක් තියෙනවා. ශාන්ත මණ්ඩලයේ පිළිතුරු ගීත එහෙම මට ලියන්න බැරි වුණා. තාත්ති ගැන කරපු සින්දු. හැබැයි බහුතරයක් ඔව්.
වෙනම රසයක්. ඉතින් මේ රසය ඔබට විඳින්න පුළුවන් නොවැම්බර් 12 අභීගේ ඒ ප්‍රසංගයට ගියොත්. ඒ වගේම තමයි දැන් මේ ප්‍රසංග මේ දවස්වල අපි දකින එක දිගට තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ කරන පන්නේ ප්‍රසංග නෙමෙයි විවිධ ප්‍රසංග අපි දකිනවා එකම ගායකයන් විශාල ප්‍රමාණයක්. මට හිතෙනවා දැන් මේ කොවිඩ් වසංගතය නිසා අපිට මේ ප්‍රසංග වේදිකාව හිස් වෙලා තිබුණා. අපිට ප්‍රසංග තියන්න බැරි තත්ත්වයක් තිබුණා රට තුල. එතකොට මේ ශේස්ත්‍රවල නියලිච්ච අය විශාල අකරතැබ්බ වලට මුහුණ දීලා තිබුණා. නමුත් දැන් මේ වෙද්දි සාමාන්‍ය තත්ත්වෙට රටලා තියෙනවා. මේක දකින්න කොහොමද?
අම්මෝ මං හිතන්නේ කාට හරි ඉතින් වැඩක් හම්බෙනවා නම් ඒක කොච්චර හොඳද මදුක. ඒ කියන්නේ මං හිතන්නේ අපේ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම දැන් මම ඇත්තටම ව්‍යාපාරිකාවක් නිසා මට ඒ ප්‍රශ්නේ බලපෑවේ නැහැ. නමුත් දැනුණා. ඒ කියන්නේ මගේ සහෘද හිතවතුන් කොන්සර්ට්ස් නැතුව සෑහෙන ප්‍රශ්නවලට පහුගිටිකේ මුණ දුන්නා. මං හිතන්නේ අපි ඒ ගැන කතා කරා. ඉතින් මං හිතන්නේ අර හිර වෙලා තිබ්බ වැඩ ටික ආයෙ ඒගොල්ලන්ට හම්බෙලා. ඉතින් කොච්චර හොඳද සතුටේ.
හැමදේම මේ විදිහට ගොඩ නැගෙනවා නම් රට ඇතුලේ කොච්චර සතුටුද නේද? දැන් ශේස්ත්‍ර වශයෙන් මේවා දැන් ටික ටික ආයේ අපිට නැති වෙලා තිබුණු දේවල් හිස් වෙච්ච වේදිකා දැන් අලුත් වෙනවා. හිස් වෙච්ච ප්‍රේක්ෂකාගාර දැන් ප්‍රේක්ෂකයන්ගෙන් පිරෙනවා. ඒ ශේස්ත්‍රවල ගොඩ නැගීම ඒ වගේම තමයි රට ඇතුළෙත් මේ ශේස්ත්‍ර හැම එකේම එකතු වුණොත් විවේචනයකට එහා ගිහිල්ලා අපිට දෙයක් කරන්න පුළුවන් නේද? හැම බලයකටම වඩා පුරවැසි බලය
වැඩි
ශක්තිමත්. දැන් අපි අපේ પરම්පරාවට සෑහෙන ආදරේ. දැන් අපි ආඩම්බරෙන් කතා කරනවා අපේ තරුණ පරපුර මේ සමාජය ඇතුලේ අපිට මේ තොරතුරු දැනගන්න, අනිත් කෙනාව දැනුවත් කරන්න, තව කෙනෙක්ව ඉන්න මතවාදය ගැන සාකච්ඡා කරන්න, අදහස් බෙදා ගන්න, එක අරමුණකට කොටු වෙන්න අපිට ඕන තරම් අවකාශ තියෙනවා. මේ තාක්ෂණය මේ හැම දෙයක්ම එකතු වෙලා අපිට ඔබ කියන්නේ ඒ දේවල් නිසා වෙනස් කරන්න පුළුවන් දේවල් තිබුණා. මිනිස්සු එකතු කරන්න පුළුවන් දේවල් තිබුණා. ඒවල දේශපාලනික කෝණ, සමාජ කෝණ, මතිමතාන්තර ඒවා අපිට
ඒවවල දේශපාලනික පටු අරුමුණු වලින් ඉස්සරහට ආපු මිනිස්සු කවුද කියලාත් මිනිස්සු අඳුරගත්තේ සෝෂල් මීඩියා වලින්මයි. මිනිස්සු මෝඩ නෑ මදුකද? මං කියන්නේ අපේ પરම්පරාව මං ඒකයි කිව්වේ අපේ තාත්තලා අම්මලාට තිබ්බේ නැති මේ මිනිස්සයා මෙහෙම එනකොට එන්නේ ඇයි කියලා දැන් අපිට කියන්න පුළුවන්.
පුළුවන්. ඒ පන්නරේ.
එතකොට තව අවුරුදු 7කින් 6කින් වෝට් කරන්නේ අපි. එහිඳ අවුරුදු 10කින් රට වෙනස් වෙයි. ඒක හීනයක්.
ඒක වෙයි අනිවාර්යෙන්ම වෙයි කියලා අපි හිතමු. දැන් අපි ඒ කියාගෙන ආපු දේ තමයි මේ අපි කොච්චර වාසනාවන්තද කියන එක. තාක්ෂණයත් එක්ක ගැටෙන අරතොරතුරු මේ හුවමාරු වෙන ඒක හරි අපි වාසනාවන්තයි. හැබැයි අපේ දෙමව්පියන් අපේ වැඩිහිටියන් පහු කරපු කාලවල ඔය තරුණ පරම්පරාව සමූල විදිහට ඝාතනය වෙච්ච කාලවල තිබුණා. තරුණයෝ ඔය කියන්නේ 60,000ක් තරුණ ජීවිත මං හිතන්නේ ඒ ජීවිත තමයි හරිනම් මේ වෙද්දි මේ රටේ පාලනය සහ මේ අපේ ඉහළ තැන්වල ඉන්න ඕන චරිත තමයි ඒ ඝාතනය වෙලා තියෙන නිකන් ආපස්සට වාගෙන යනකොටනේ. අවාසනාවන්ත තත්ත්වයක්. හැබැයි අපි අතාරින්න හොඳ නැහැ. අපිට පුළුවන් මේ රට ගොඩනගන්න කලාකාරිනියක් විදිහට ඇගේ ප්‍රාර්ථනාවත් එයයි මගේ ප්‍රාර්ථනාවත් එයයි. නරඹනු පුරවැසි බලය සතු ඔබ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවත් ඒ බව අපි දන්න. අවසාන වශයෙන් ඔබ ජීවිතේ හොයන සතුට කොහෙද තියෙන්නේ?
මංගාව.
ඇයි ජීවිතේ හොයන ඒ සතුට ඇය ගාව තියෙන්නේ? ඔබ ගාව තියන් ඉන්නේ සතුට හැමදාම ඔබව සතුටු කරන්න කියලා. ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි ආරාධනා.